సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం దమ్మ శవన కాలో అయం బదంత దమ్మ శవన కాలో అయం బదంత దమ్మ శవన కాలో అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప్ప హెమదినాగేమ నమస్కారయ వేవా సుపిన్వత్ని ఒబ హెమదినామ అదత్తితామ శ్రద్ధావిం బలాపొరొత్తువాణ్ణి ధర్మశ్రవణీయ కరాన్నటాయి అద మీ దేశనావి దాయకత్వేకిన కటయుతు కరాన్ని పిన్వత్ దర్శనాలహ కోన్ మహాత్మాత్ తుషారి జయశేఖర మహాత్మీ ప్రధాన పిన్వత్ పిరిసాయి మీ దేశనావట దాయకత్వేకిన కటయుతు కరాన్ని దర్శనాలహ కోన్ మహాత్మాటాత్ తుషారి జయశేఖర మహాత్మీయటాత్ పౌలే దరువంట మీ రెస్వెలా తిబిన పిన్నుతుంట సువసేమ నివన్ మంగ వడాగన ఉతుం మార్గ ఫల అవబోధే పినిస మే కుసల్ బలవత్వే వాకిలపి అధిష్టాన కరణో పిన్నత్ని మీ జీవితే అపితుల కిసిమ అనాథకమక్ లొకువట నే స్వామిన్ వహన్సేలా బనకియద్ది కియనో తమాయి మే ససర బోం భయానక బావ మే ససర భయాక్ కియనిక కోన తమాయి హెబై ఒయ పిన్న తునలా హెమ ఓనేవట వడ బయవిండో నే ఐ బయవిండో నెత్తే మీ బుద్ధ శాసని సద్ధా మాత్రేకు తెతి భయ పహ కరగాండ్ గొడాక్ దినికుట మీ గిహి పవిధి అయ విసి గొడనగా ఎతి భయ ఎతులే మీ భయవీమ ఎతులి వెలా తీన్ని పిన్నత్ని హరీమ నొసాంసుం కమకట పత్కరగ విండా హిత దెంగ ఉదాహరణ ఎక్కుది అంటే మరణాసన్న చిత్తవీతీయ పహాల వెన్నకొట్ట ఏ అవకాశే పిలిబంద మెరింట ఇన్నికి నా దాన్న ఏట ఇకని ఆ దాన్న మందే మెరినో కీలా ఇకని కౌరకిని దాన్నెతూ మెరీని నే ఇకని ఏ మారాంతిక అవకాశ ఎన్నకొట్ట ఏట దనినో ఇక వినమ మానసిక తత్వయాక్ ఇక ఇక వినమ మానసిక తత్వయాక్ ఈ మానసిక తత్వే అపిట మిహి కవదా ఇకని మరణాసన్న చిత్తవీతియట అదాల ఏ చిత్తవీతీయ పహలవీమట ఆసన్ని అద్దెకీమ అపిట నేని దెంగ అపిట పిన్నత్ని యాంతం ఒలువ బరవెన విధియం తీయన్న పులువ మీ నికం అపిట అపిట అద్దెకీం తీయని నిసా మీ సెమటద వెన్ని ఎక్కువ మీకు నికం ఉనగానిండో అద్ద నెత్తం ఒక విన ప్రశ్న అద్దెకీలని అపి అనుమాన వశం అపిట దానినో దెమ్ సెమ ఒలువే వెడి వెనుకొట సెమ పిరెనుకొంట అప్పటి ఒలువ రిద్దిన విధి హక్తియను ఒలువ పాత్కరం కొట్ట పవారు రిద్దిన ఏ సెమగా తీయనిస ఎతోటి ఒలువ రిద్దని కేతులేమ అప్పట ధనువత్కమ కేతివెనో మీ ఒలువ రిద్దని మొనవగే పదనమ్మకటద కియల అప్పటిక తేరెనో నీకంగ అనుమానైతే కియన్ను పులువ అప్పటి ఏ సమహార తత్వయాన్ని పిలిబంద ఏ అసామాన్య విధి ఇక సామాన్యనే అప్పటి ఇక దానిన విధి వినస్కీల ధనునామ తమై ఓ అప్పి వివిధ సిటీ స్కాన్ కరణో ఎంఆర్ఐ కరణో ఇవగీ కరకర బలాన్ని మీకనం మట వినదవగి దానిని కానీ మీకీల ఎత్తకొట్ట ఏక దానిన విధి అను అప్పటి తేరెనో ఏకే ఏ స్వభావే అప్పటి హరియటం తేరినే ఉన్న ఓయవగి మరణాసన్న మొహత ఎనకొట కెనికుట దనిన్న గాన్నవా మమ దెన్ జీవితే మగే అవసానాయి కీలా జీవితే అవసాన బావ దనిన్న గాన్నవా ఎత్తకొట్ట జీవితే హిమ దనిన్న గాన్నకొట్ట ఎయాట అర మీ స్వామినాసల కీలా తీయన అరవ మేవత్తిక సంసారి భయ భయ ఏక ఎనకొట దోమనస్స సాగత పటిక సంపయుక్త సితూలి ప్రవాహతమై గలాన్ని మీ ససర భయగన హితన ఇక పవా అప్పుడు నిరేటన్న బలపాన్న పులువా సంసారి భయాయి ససర బియగనమ కథాకరాన్నే అపి నిస ఎతోట సంసా ఇకని కెనిక్కి అనుపుల ఈ ససర భయ ఉపదోగాండ్ ఓ ఉపదోగాండ్ ఓన్ ఎబై ఏ ససర భయ ఉపదోవా గాన్ని జ్ఞానయాక్ విధియట ఇకని భయతు పట్టాన్ని జ్ఞానే కీలకి ఇక జ్ఞానయా නිකම් දේශනාව අහලා සසර ස්වභාවය දැකලා අනේ මිබඳු සසරකට වැටුණාම බිහිසුණුයි නේද කියලා යම් අදහසක් තිබ්බට කමක් නැහැ. හැම වෙලාවකම සසර බය ගැනම හිත හිත ඉන්න එපා. මොකද අපි ඉන්නේ ලෝකේ බොහෝ අය බය වෙන්න ඕන තැන්වල තමයි ඉන්නේ. අපි ඉන්නේම බය වෙන්න ඕන තැනක නෙමෙයි, අපි ඉන්නේ මහා විශාල පිළිසරණක් පේන තැනක. අපිට ලොකු පිළිසරණක් තියෙනවා, සුරක්ෂාවක් තියෙනවා, රැකවරණයක් තියෙනවා. ඒ නිසා ඔයාලා බය වෙන්න එපා. මම ලංකාවේ බොහෝ බෞද්ධයන් කියන්නේ ඔය පින්නතුන්ලා බය වෙන එක කිසි තේරුමක් ඇති වැඩක් නෙමෙයි. ඒ නිසා ඔය පින්නතුන්ලාගේ ජීවිතේ බය වෙන්න එපා. ඔය පින්නතුන්ලා සතුටු වෙන්න මේ වගේ මේ සංසාරින් ගැලවෙන්න පුළුවන් විදිහේ ධර්මයක් තිබ්බා. මොකද බුදුරජාණන් වහන්සේම අපට අනුදැන වදාළනේ සද්ධා මාත්‍රයක් පවා පිරිනුවම් පෑමට උදව් කරනවා කියලා. සද්ධා මාත්‍රයක් පවා පිරිනුවම් පෑමට උදව් කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි සද්ධා මාත්‍රයකින් පවා සුගතියට යන්න පුළුවන් කියලා. දැන් ඔය පින්නතුල්ලා හොඳට සද්ධාව පිළිබඳ ස්ථාවරත්වයක් තියෙන අය. ඒක මේ මගපල දක්වාම යන්න තරම් දියුණු නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔය පින්නතුල්ලාට මම පළවෙනියෙන් දෙයක් කියන්න ඕන, බය වෙන්න එපා. බය වුණොත් සිත කලබල වෙනවා. ඒ කලබල වීම මරණාසන්න මොහොතේ වුණොත් සමහරට ඒ කලබල වීම නිසා ඕගොල්ලෝ අමාරු වැටෙන්න පුළුවන්. කලබල වීම නිසා අමාරු වැටෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ජීවිතේ එහෙම බය නොවි ඔයාලගේ ජීවිතේ තියෙන්න ඕන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඉද බික්කවේ බික්කු තීනි නිමිත්තානි, බික්කුණා තීන නිමිත්තානි මනසිකා තබ්බානි. මේ ධර්මයේ දියුණු කරන කෙනා සත්‍ය අවබෝධයට කැමැති වෙච්ච කෙනා තුළ මතුවෙන්න ඕන දෙයක් තමයි ත්‍රිවිධ නිමිත්තක් තියෙනවා. ඒක නිතරම මෙනෙහි කරන්න ඕන. මොකද්ද? කාලේන කාලං සමාධි නිමිත්තං මනසිකා තබ්බං, කාලේන කාලං පග්ගහ නිමිත්තං මනසිකා තබ්බං, කාලේන කාලං උපේක්ඛා නිමිත්තං මනසිකා තබ්බං කියලා මෙන්න මේ මනසිකාර හැකියාව ඔෆිස් එකේදී වැඩ කරද්දී වාහනේ යනකොට තිබ්බාම හොඳයි. ඒතර කාලෙන් කාලට යා මනසිකාරය කරන්න ඕන පග්ගහ නිමිත්ත. එතකොට මෙතන පින්වත්නි මේ පග්ගහ නිමිත්ත කියලා මෙතන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ කුසලයේ ඉපදවී මම කුසලයේ ඉපදවිය යුතුයි නේද කියලා සිතුවිලි මාත්‍රයක් උපද්දවණු. යනිනකොට වැඩ කරද්දී මම කුසලයේ උපද්දවන්ට ඕන නේද කියන අදහස හැම වෙලාවකම තමන් තුළ ස්මතු කරගන්න හැකියාව දිනු කරගන්නවා. ඒක තමයි මේ ඇත්තටම මේ පග්ඝා නිමිත්ත කියන එකේ මූලික தත්ත්වය. ඒක සම්මාදිට්ඨියට සාපේක්ෂව ඔසවා තබන්න ඕන. එතකොට කාලේන කාලම් පග්ඝා නිමිත්තං මනසිකා තබ්බං, කාලේන කාලම් සමාධි නිමිත්තං මනසිකා තබ්බං, කාලේන කාලම් උපේක්ඛා නිමිත්තං මනසිකා තබ්බං. මෙන්න මේ කාරණා තුන ඔයාලගේ ජීවිතය ඇතුලේ තියාගන්න ඕන. ඒක මූලික தত্ত্বයක්. තොරේක මූලික தত্ত্বයක් වෙන්නේ කෝපිස් එකේ තියෙන්න ඕන, උයද්දි තියෙන්න ඕන, කුස්සියද්දි තියෙන්න ඕන, වැඩපළ කරද්දි තියෙන්න ඕන, ගනුදෙනු කරද්දි තියෙන්න ඕන, සුපර් මාකට් එකට යනකොට තියෙන මේක නිතර නිතර තියාගන්න. ඒතර කෙනෙක් කියන්න පුළුවන් මේ අපේ එදිනෙදා වැඩවල කොහොමද නිතර තියාගන්නේ? නෑ, යම් පොඩි, ඒ කියන්නේ සිතුවිලි මාත්‍රයක් විතරයි උපද්දවන්න දක්ෂ වෙන්නේ. කොහොමද? මම කුසලය උපද්දවන්න ඕන නේද? එච්චරයි. සිතුවිල්ලයි උපද්දවන්නේ. සිතුවිලි ප්‍රවාහයක් අපේ සිත තුළ උද්ගත වෙනවා නිරතුරුවම. ප්‍රකෝටි ගණන් සිතුවිලි. ඒක අතර එක සිතුවිල්ලක් උපද්දවන්න බැරිද? නිරතුරුව. ඒ කියන්නේ පුළුවන් නිරතුරුව කියලා කියන්නේ අර මේ හැම වෙලාවකම මේ කුසල් සිත මත වාසය කරන්න අපිට පුළුවන් කමක් නැහැ. අපි ඒක අපේ ජීවිතේ ප්‍රකට කරගන්නවා. දැන් අපේ ජීවිතේ ප්‍රකට දේවල් තියෙන. දැන් අපේ දරුව මතක් වෙනකොට හරි ප්‍රකටයිනේ ජීවිතේ. දවසට සාමාන්‍යයෙන් අම්මා කෙනෙකුට 30-40 වාරයක් දරුවව මතක් වෙනවනේ. අර ප්‍රකටයි ජීවිතේ. අන්න ඒ වගේ මේකත් ප්‍රකට කරගන්නවා. දැන් හොඳට බලන්නකෝ, දරුවව මතක් වෙන එක අපේ ජීවිතේ හැම වෙලාවකම වෙන දෙයක්. ඈවද දන්නේ, හොඳින් ඉන්නවද දන්නේ, ඔය වැඩට ගියාද දන්නේ, මේ යා යුනිවර්සිටි ගියාද දන්නේ, අර මම කීකේ ඔළුවට එනවා. ආවද දන්නේ, ගෙදර මේ වහිනවද දන්නේ, තෙමිනවද දන්නේ කීකේ නිතර දවසට පින්වත්නි සාමාන්‍යයෙන් මේ 100 වාරයක් 200 වාරයක් විතර දරුවව මතක්. හැබැයි හැම වෙලාවකම දරුවා මනසේ නැණි. දැන් මේ බණ අහද්දි මනසේ නැහෙනි දරුවා. හැබැයි ඒක හරි ප්‍රකටයි මනස තුල. අනිහින් ප්‍රකටව මතු කර ගන්නවා. නැතු මේක හැම වෙලාවකම සිත තුල උද්ගත කර ගන්නවා කියන එකක් ලෝකේ කවදාකවත් විද්‍යාමාන වෙන්නේ නැහැ පින්වත්නි. කිසිදාක බඳු තත්වයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒක උද්ගත කර ගන්නවා නිරතුරුව. එතකොට කොහොමද කාලේන කාලං පග්ඝා නිමිත්තං මනසිකාතබ්බං. මෙතන පග්ඝා නිමිත්ත කියලා කියන්නේ මොකද්ද? මම කුසලය උපදවන්න ඕන නේද කියන සිතුවි. කෝටි ගාණක් පින්වත්නි විනාඩි ගාණක් ඇතුළත සිතුවිලි උපද්දවාදී මම ඔබට කියන්නේ එක සිතුවිල්ලක් උපද්දවන්න කියලා විතරයි. ප්‍රකෝටි ගාණක් සිතුවිලි උපදිනවා පින්වත්නි. ඒ ප්‍රකෝටි ගාණක් සිතුවිලි අතරින් ඔබට මම කියන්නේ එක සිතුවිල්ලක් උපද්දවන්න කියලා. ඒක ප්‍රකට කරගන්නවා ජීවිතේ. ඒ කියන්නේ මිනිත්තු ගාණක් ඇතුළත ප්‍රකෝටි ගාණක් සිතුවිලි අතරට ඔබ එක සිතුවිල්ලක් උපද්දවන මොකද්ද? මම කුසලය උපද්දවන්න ඕන නේද කියන එක. එච්චරයි. ඒක එදිනෙදා ජීවිතේ තියාගන්නවා. දෙවෙනි එක තමයි උපෙක්ඛානි මේ සමාධි නිමිත්ත කියන එක. එතකොට සමාධියේ මූලික තත්වය තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා සමාධියේ මූලික தত্ত্বය තමයි භව සංස්කාර රැස් වෙන ආකාරයට විතර්ක વિચાર නොකර ඉන්න එක. භව සංස්කාර රැස් වෙන ආකාරයට විතර්ක කියන්නේ හැම වෙලාවකම ওই සිතුවිලි දිගුව මම මේක මෙතනින් හරි හිතන්න ඕනේ නෑ නේද කියන සිතුවිලි උපද්දවනවා. කියන්නේ මම මේක දිගට හිතන්න ඕනේ නෑ මම කියලා එතනම නවතින්න උත්සාහ කරනවා. එතකොට ඒක මූලික தত্ত্বයක්. මේ පග්ගා නිමිත්ත, සමාධි නිමිත්ත, උපේක්ඛා නිමිත්ත කියන එක ඒක ගැඹුරු එකක්. නමුත් ඔයාලට මේක ටික ටික තමයි හදාන්න ඕනේ. මේවා ටිකෙන් ටික තමයි ඔය පින්නතුන්ලාගේ ජීවිතය තුළ හදාන්න ඕනේ, හැදෙන්න ඕනේ. ටිකෙන් ටික හදාන්න ඕනේ. ඒවා එකපාරටම අපට හදාන්න පුළුවන් දේවල් නෙමෙයි. ටික ටික අපි හදනවා. එතකොට කාලේන කාලං මේ සමාධි නිමිත්ත මන සමාධි මෙතන සමාධිය කියන එක කුසල් සිතේ ඒකාග්‍රතාවයටත් පැහැදිලි කරලා තිනවා. සමාධිය ගැඹුරුම පැත්ත තමයි පින්වත්නි ඔය මේ චිත්ත සමාධි ඉතාම ඉහළ අවකාශයේ අඩුම මේ රූපාවචර අරූපාවචර ධ්‍යාන මට්ටම. නමුත් පින්වත්නි සමාධියේ මූලික தত্ত্বය ගැන මේ කියන්නේ. එතකොට සමාධියේ මූලික தত্ত্বයේදී ඔබ කරන්නේ මොකද්ද? සමාහිත භවයේ මූලික தত্ত্বය කරන්නේ ඔබ අර සිතුවිලි දිගුව එතනට කඩලා දානවා. නවත්තලා දානවා. අයි කිසිම විතර්කයක් විචාරයක් කරන්නේ නැහැ. ඕගොල්ලෝ හිත ඉන්න එක එතනම නවත්තලා දානවා. මේක දිගට හිතන්න ඕනේ නැහැ නේද කියලා එතනම නවත්තලා දානවා. අන්නේ සිතුවිලි දිගුව කඩන්න පුළුවන් හැකියාව ඔයාලට තියෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එක තමයි උපේක්ඛා නිමිත්තන් මනසිකාතව. උපේක්ෂා නිමිත්තක් හිතේ තියෙන්න ඕනේ. එතර උපේක්ෂාව කියන එක අපි ගොඩාක් දේශනාවල කියලා තියෙනවා. ඒකට තියෙන හොඳම සිංහල වචනේ මඳහත් බව කියන එක. මේ මොහොතේ අත්දකින සිතුවිලි ප්‍රවාහයට අදාළ කවරා තත්වයක් වුණත් වේවා. ඒක මනාප වුණත් අමනාප වුණත් ඒ මනාප අමනාප කවරාකාරයක තත්වයේ වුණත් ඒ කෙබඳු තත්වයක් වුණත් මඳහත් කරගන්නවා සිත. සමහර විට ඉතා බරපතල අවකාශයක් ඒ වෙලාවෙම සිහ උපදෝගන මැදහත් වෙනවා. ලෝක ඒ කියන්නේ අපි සමහරට ඔෆිස් එකේ වැඩ කරනවා කියලා අපි හිතමු චෝදනා කරන්න ඕන තැනක් ඒක. ඒක නොවිය යුතු දෙයක් ඒ ඔෆිස් එකේ ඒ භූමියක වෙන්න ඕනේ නැහැ. ඒ බඳු ඉතා බරපතල චිත්තාවේග වලින් ප්‍රතිචාර දක්වන්න ඕන එකක් හැමෝටම දාඩිය දාන සිද්ධියක් වෙලා තියෙන්නේ. නමුත් එහෙම සිද්ධියක් ඒ බරපතල චිත්තාවේග වලට යන එකක දීපවා පුළුවන්තර ඒ මොහොතේම සිත මැදහත් කරගන්නවා. ඒ මේ මඳහත් කරගන්න යා පාවිච්චි කරන එක උපායක් තියෙනවා. මොකද්ද? සිදුවි නිමා වී ඇති බව හිතනවා. ඒක සිතුවිලි මාත්‍රයකින් උපද්දවන්න ඕනේ නේක. දැන් ඒක සිද්ධ වෙලා ඉවරයි කියලා හිතනවා. අර මේ කර්මය මේ ඒව මොකක්වත් හිතන්නේ නැහැ. දැන් ඒක විය වෙලා ඉවරයි. ඒක ඒ වෙලා ඉවරයි කියලා දකින්න පුළුවන් නේ. ඒක වෙලා ඉවරයි දැන් කරන්න දෙයක් නැහැ. ඒ වෙලා ඉවරයි කියලා දැක්ක ගමන්ම සිත එක්තරා මෙදහත්කමකටපත් වෙනවා. එයාගේ දාඩිය දාන එක නවතිනවා. ඔක්කොම දාඩිය දාලා බය වෙලා තැති අරගෙන ලොකු ප්‍රශ්නයක්. නමුත් වෙලා ඉවරයි. දැන් මේක වෙලා ඉවරයි කියලා හිතනවා. එතකොට සිත ඉතාම බිහිසුණු අවකාශයකදී පවා සිත මැදහත් වෙනවා. ඔන්න ඕක තමයි එදිනදා ජීවිතය ඇතුලේ සම්මාදිට්ඨියට අදාළ ජීවන චර්යාවක් ඇතුලේ සම්මාදිට්ඨියට අදාළ තත්වය. එතකොට මේකේ තියෙනව මොකද්ද? පග්ඝා නිමිත්ත, සමාධි නිමිත්ත, උපේක්ඛා. මේක හරි ගැඹුරු එකක්. ඇත්තටම කෙනෙක් අහන්න පුළුවන් උපේක්ඛා නිමිත්ත කියන්නේ ඕකද කියලා. උපේක්ෂා නිමිත්තෙන් අදහස් කරන්නේ ඕකද කියලා. එතකොට උපේක්ෂා නිමිත්තෙන් පින්වත්නි එයා තුල අදහස් කරන්නේ මේ කර්ම නිරෝධයේ තමන් තුල ධර්මයෙන් ප්‍රබාස්වර විමසා මෘදු බව ආදී කාරණා අපේක්ෂා කරනවා. සමාධි නිමිත්තෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන දෙයක් තමයි පින්වත්නි ආශ්‍රවයන්ගේ සම්පූර්ණයෙන් ආශ්‍රවයන් දුරු කිරීම පිණිස යා තුළ පුදුමාකාර කුසල සිත ඒකාග්‍රතාවයක් හදාගෙන ආස්වාස ප්‍රාස්වාසයටම සිත පවත්ව ගනිමින් සියලු ලෝකයේ සම්බන්ධක බිඳල හේලනවාක වගේ ගැඹුරු එකක්. නමුත් ඒ වගේ ගැඹුරු එකක් එකපාරට මත්පත් කරගන්න බෑ. ඒක කරන්න බෑ. අනික මේ බුද්ධ ශාසනයේ ජීවන දර්ශනයක් කියලා කියනවනේ. ජීවත් වෙන එක ඇතුළෙම උරගාලා බලන්න ඕන එකක් කියලා අපි කොච්චර කියනවද? එතකොට ජීවිත දර්ශනයට අදාළ එකක් නම් S2 පියාගත්ත වෙලාවට විතරක් ඒක අදාළ වෙන්න බෑනේ. S2 දැන් හැබැයි අර ජීවන දර්ශනයක් වෙන්නේ ඇත්තටම අර S2 පියාගෙන පුරුදු කිරීමෙන් තමා තුළ ස්ථාවරත්වයකට යනවා සිත. ඒ ස්ථාවරත්වය ඇතුළේ එයා තුළ ඇති වෙනවා නිවීමක්. ඒක වැඩපළ කරද්දී ගනුදෙනු කරද්දී එයා තුළ ප්‍රකටයි. නමුත් ඔයාලගේ ජීවිතේ තියෙන්න ඕන ඉතාම වැදගත් දෙයක් තමයි මොකද්ද? මේ පග්ඝා නිමිත්ත, සමාධි නිමිත්ත, උපේක්ඛා නිමිත්ත. මේ තුන උවමනා කරනවා. එතකොට මේ කාරණා තුන හරි වටිනවා ජීවිතේට. මේ කාරණා තුන ඔය පින්නතුන්ලගේ ජීවිතේට ඕන. එතකොට පග්ඝා නිමිති මූලික தত্ত্বය. පග්ඝා නිමිත්තෙන් අපි බලාපොරොත්තු වෙන මූලික தত্ত্বය තමයි. එතකොට නිමිත්ත කියන්නේ මේක ඇත්තටම පින්නත් මේ සමාධි නිමිත්ත කියන්නේ මේ සමාධි නිමිත මෙනෙහි කරන්න ඕන කියලා. මානසිකා තමයි. ඒක මෙනෙහි කරන්න ඕන කියලා කියන්නේ. එතකොට ඒක මෙනෙහි කරද්දී ඔයාලා එදිනෙදා වැඩ කරද්දී පග්ඝා නිමිත්තේ මූලික தত্ত্বය තමයි මම කුසලය උපද්දවන්න ඕන නේද? ඒක සිතක් උපද්දවන. එච්චරයි. ඒක ජීවිතේ ප්‍රකට කරගන්න. ඒක හැම වෙලාවකම සිතේ නැති වුණාට කමක් නැහැ. හැම වෙලාවකම කුසල් සිතින් වාසය කරනවා, විදර්ශනා සිතින් වාසය කරනවා කියලා එක රහතන් වහන්සේටවත් නැහැනේ. ඒ කියන්නේ හැම වෙලාවකම පවතින විදර්ශනා සිත රහතන් වහන්සේටවත් නැහැ. අපි ගැන මොන කතාවද? දැන් රහතන් වහන්සේට දැන් සිත් දෙකක් එකපාර පහළ වෙන්නේ නැහැනේ. රහතන් වහන්සේට දානි වළඳනකොට දානි වළඳන බවට සිත තියෙන්නේ. විදර්ශනා සිතක් නැහැනේ. රහතන් වහන්සේ නමක් දානි වළඳනකොට උන්වහන්සේට විදර්ශනා සිත කියලා ගන්නෑ. උන්වහන්සේට තියෙන්නේ දානි වළඳන බවට සිත. හැබැයි උන්වහන්සේට ඒ දානි වළඳන සිත තව සිතකින් විදර්ශනා කරන්න වේගයෙන් පුළුවන්. නමුත් දානි වළඳන සිතයි විදර්ශනා සිතයි කියලා සිත් දෙකක් එකපාර පහළ වෙන්නේ නැති නිසා රහතන් වහන්සේටවත් හැම වෙලාවකම විදර්ශනා කරන සිතක් උපදින්නේ නැහැ. එහෙමනම් පින්වත් මේ தත්ත්වය තේරුම් ගන්න මේ බුද්ධ ශාසනය ඇතුලේ අපව හරි ලස්සනට තමයි හරි සැහැල්ලුවෙන් තමයි ධර්මයේ ඇතුලේ ජීවමාන කරවන්නේ. පහසුවෙන් ඒක කරන්නේ පින්වත්. එතකොට මෙතන පග්ඝා නිමිත්තට අදාළ ජවය කියලා මෙතන කතා කරන්නේ මොකද්ද? මූලික දේ පග්ඝා නිමිත්තට ඇති ජවය උපද්දවනවා. එක සිතුවිලි මාත්‍රයක් උපද්දවනවා. මොකද්ද? මම කුසලය ඉපැදවිය යුතුයි නේද? එච්චරයි. ඊට පස්සේ වෙනද වගේම ඔෆිස් එකේත් වැඩ, ගෙදරත් වැඩ, ඉන්න තැන්වල වැඩ. එතකොට සමාධි නිමිත්ත කියලා කියන්නේ හිතාගෙන යන මම මෙතනම නවත්තන්න ඕන නේද කියන සිතුවිලි ප්‍රවාහය එතනම නවත්තලා දානවා. අර කෙලෙස් වලට අදාළ විදිහට හිත ඉන්න එකක් අපේ තියෙනවනේ. කෙලෙස් වලට අදාළව කොයි වෙලාවෙත් හිත ඉන්න කමක් තියෙනවා. එතකොට කෙලෙස් වලට අදාළ නිරතුරු අපි හිත ඉන්න එක මෙතනම මම නවත්තන්න ඕනේ නැති කියලා ඒක විතරින් හැර විතර්ක කරන්නවත් නැහැ. ਵਿਚාරන්නවත් නැහැ. ඒක එහෙම නවත්තලා දාන්න උත්සාහ කරනවා. හැම වෙලාවකම නවත්තනවා. ඒක මතක් වෙච්ච ගමන් නවත්තලා දානවා. ඒක දිගට හිතන්නේ නැහැ. එතකොට මේ උපේක්ඛා නිමිත්ත කියලා කියන්නේ හැම වෙලාවකම සිත මැදහත් කරගන්න. මේ මැදහත් වෙයි කියන්නේ ඉතා බරපතල චිත්තාවේග වලට ඇති අවකාශයන් අපට ඉදෙනවා. එතකොට දැන් මේක යොදන්නේ කුමන අවකාශයකදීද? මෙන්න මේ අවස්ථා හයේදී තමයි ඒක යොදන්නේ. අපේ සිත ස්වභාවයෙන්ම ලෝකයට ඇලවෙනවා. ලෝකේ ඇලවීම ඇතුලේ ලෝකේට ඇලවි එකට ධර්මයේ තෝරන හරි ලස්සන මක්කටා ලේප කියලා කියන්නේ ඕකට. ඒ කියන්නේ ඇලිලා ඉන්නේ. එතකොට මේ ඇලීම පිණිස තමයි අපි මේ ආයතනයන් හසුරවන්නේ. එතකොට මේ ඇලීම කියන එක අපි තුල මතුවෙන මූලික ක්ලේශ ප්‍රවාහයක්. දෙවෙනි එක තමයි පින්වත්නි ගැටීම. ඒකත් මූලික ක්ලේශ ප්‍රවාහයක්. තුන්වෙනි එක තමයි පින්වත්නි පුද්ගල බවට අදාළව මනින මිම්ම. ඒක තුන්වෙනි එක. හයයි තියෙන්නේ. හතරවෙනි එක තමයි පින්වත්නි මේ පුද්ගල බවට අදාළ පැවැත්මට පුද්ගලයා තුළ ඇතිවෙන උත්තේජනය. පුද්ගල බවට අදාළ පැවැත්මක් තියෙනවනේ ඒකට ඇයිති උත්තේජනය. ඒක හයවෙනි එක. ඒකම තමයි ධර්මයේ බව රාගය කියලා කියන්නේ. බව රාගය කියලා කියන්නේ. ඒක හතරවෙනි එක. එතකොට පළවෙනි එක තමයි මේ ලෝකෙට නිකන් තැවරෙන කමක් තියෙනවා. ඇලෙන කමක් තියෙනවා. නිකන් ඒකනේ බුද්ධ ශාසනය කියන්නේ තත්තර තත්‍රාබිනන්දිනී කියලා ඔක තෝරන්නේ. මහණෙනි මේ කෙලෙස්සගත සත්වයා ධර්මයක් නැති කෙනා සම්මාදිට්ඨිය පදනම් කරගෙන විමසා බලන්න බැරි කෙනා මහණෙනි යන යන තැන ඇලෙනවා ධර්ම එහෙමයි තෝරන්නේ තත්තර තත්‍රාබිනන්දිනී තණ්හාව තෝරද්දි කියනවා. එතකොට මේ ඇලෙනවා කියන එක ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කතාවක් නෑ ඇලෙනවා ඇලෙනවාමයි. මේ ඇලෙනකම මූලික ක්ලේශ ප්‍රවාහයක් අපි තුල පවතින. ඊළඟට ගැටෙනකම. ඒ ගැටෙන එකත් මූලික ප්‍රවාහයක්. ඊළඟ තුන්වෙනි එක තමයි පින්වත්නි අර පුද්ගල බව කියන එක තමන් තුළ පුද්ගල බවට සාපේක්ෂව ලෝකේ විමසා බලන එක. පුද්ගල බවට සාපේක්ෂව ලෝකේ විමසා බලන එක තමයි තුන්වෙනි එක. හතරවෙනි එක තමයි හැම වෙලාවකම අපි තුල පැන නගිනවා මේ හේතු සහ ඵල සම්බන්ධ කුසලයේ සම්බන්ධ ධර්මයේ සම්බන්ධ සංසිඳීම සම්බන්ධ භව නිරෝධයේ සම්බන්ධ ස්වභාවයෙන්ම නිකම්ම සැකසංකায়නවා වෙන ඒවා ගැන සැක ඉන්නේ නැහැ. සැකයක එකයි නීවරණ වල පවා සැකේ එකක් විදිහට පෙන්වන්නේ. කාම භූමියේ සත්‍යයගේ ප්‍රධාන ප්‍රවාහය තමයි නීවරණ ටික. ඒකේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුච විචිකිච්ඡා ඒක ප්‍රධාන එකක්. ඒක නික يعني කොච්චර බණ ඇහුවත් සැකේනවා. හොඳට බලනකොයි බණ අහගෙන ඉන්න අයට පවා ධර්මයක් දිනු කරන අයට පවා එකපාර හිටිකමන් හිතෙනවනේ. ඔය කිව්වට පරලොව නැති වෙන්නත් පුළුවන් වගේ හිතෙනවා. එක්ක නෑවත්ද දන්නේ කියලා තේමත් හිතෙනවා. يعني මේ සැකස නමුත් කෙලෙස්සහගත ප්‍රවාහය ඇතුලේ මමත පදිංචි වෙලා ලස්සනට ඉස්සරහට යනවා. නමුත් ධර්මී කියනකොට කුසලයේ කියනකොට ඊට පස්සේ මේ බව නිරෝධය ගැන කියනකොට නෑ ඉතින් එහෙම භවයේ නිමාවෙන්ට ආයි උපදිනවද කවුද දන්නේ වගේ එකක් එනවා. ඒ කියන්නේ පෙරපසු භව ගැන සැක සංකා පටිච්ච සමුප්පාදේ ගැන සැක සංකා ධර්මී ගැන සැක සංකා භව නිරෝධය ගැන සැක සංකා සහගත කමට අදාළ සැකය කියලා එකක් නිරතුරුව අපි තුල පැන නගිනවා. හැබැයි ඒක ධර්මයේ ගැන කුසලයේ ගැන පටිච්ච සමුප්පන්නතාවයේ ගැන ඇති වුණාට මේ කෙලෙස්සහගත ලෝකයේ ගැන අපිට හිම ඉන්නේ නැහැ. ඒව මත අපි නිකම්ම පදිංචි වෙලා ඒවට වටිනාකම් දීගෙන යනවා. එහෙනම් අපි තුල පවතින කෙලෙසුන්ගේ මූලික ප්‍රවාහයක් තමයි හේතු සහ හේතුඵල ගැන පෙර පසු භවය ගැන පටිච්ච සමුප්පන්නතාවයේ ගැන ධර්ම ස්වභාවයේ ගැන අපට සැක සංකා උපදිනවා. සැක සම්පා උපදිනවා. කියන්නේ සිත කියලා වෙනම ධර්මයක් තියෙනවද කියන එක ගැන පව අපිට හරි සැකයිනේ. හරිම සැකයි. අපි හිතාගෙන ඉන්නේ මොළයේ තමයි සියලු ක්‍රියාවලිය සිද්ධ කරන්න කියලා. ඒ කියන්නේ ඒ හරියට සැකය කියන එක ධර්මයේ ගැන කුසලයේ ගැන භව නිරෝධයේ ගැන පෙරපසු භවයන් ගැන පටිච්ච සමුප්පන්නතාවයේ ගැන ධර්ම ස්වභාවයේ ගැන හැම වෙලාවකම සැක සංකා මතු වෙනවා. ඒක අපේ පස්වෙනි පාරණේ. ඒක ප්‍රධාන කෙලෙස් ප්‍රවාහය. හයවෙනි කාරණේ තමයි පින්වත්නි අපේ ජීවිතය තුළ ස්වභාවයෙන්ම ආර්ය සත්‍ය ඥානයකින් බැහැරව ගනුදෙනවන මානසික හැඩයකින් සමන්නාගතයි. ඒ කියන්නේ අර මේ අපි අත්දකින තත්වය සැපක් කියලම ඒක ඇතුලේ සැප උරගාන්න පුළුවන් කියලාම අපේ හිතට තදින් දැනෙනවා. අපිට දැනෙනවා. එතකොට ඒක නැසෙන්නේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං කියලා චතුරාර්ය සත්‍ය එකනේ බුදුරජාණන් සෝදාලේ මහණෙනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැරි නිසායි බැරි වෙච්ච නිසායි අපි මේ දීර්ඝ සංසාරය යන්නේ කියලා බුදුරජාණන් සෝදාලේ එකයි පින්නවත් මෙන්න මේ වගේ කෙලෙස් ප්‍රවාහයක් අපි තුල තියෙන. ඒතර කාරණා හයයි තියෙන්නේ. ඒතර මේ කාරණා හය අපි හොඳට දැනගන්න ඕනේ. ස්වභාවයෙන්ම ඇලෙන කමක් තියෙනවා. ස්වභාවයෙන්ම ලෝකයත් එක්ක නිකන් පැටලෙන කමක්. ගැටුම්කාරීව පටිග සම්ප්‍රයුක්තව දෝමනස්ස සහගතව මේ නිකන් ලෝකේ නුරුස්සන සුළු විදියට ස්වභාවයක් අපි තුල මතුවෙනවා. ඒ වගේම මේ පුද්ගල බවට සාපේක්ෂව මනින මිම්මක් අපි තුල තියෙනවා. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක තමයි අපේ ජීවිතය තුල ස්වභාවයෙන්ම අපේ ජීවිතය තුල මතුවෙන තත්වයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි මේ තත්වයට දැවටිච්ච නිකන් එකතු වෙච්ච ඇලිච්ච කමක් අපිට තියෙනවා. ඒකට නැවත නැවත එකතු වෙන්න අපි තුල මතක මොනතරම් දුකක් වුණත් ඒකට නැවත නැවත එකතු වෙන්න තියෙන ආසාවක් තියෙනවා. අපි ඒකට ඉස්සෙල්ලා කිව්ව බව රාගය කියලා. ඊළඟට ඒකත් එක්ක අපි තුල මතුවෙන එකක් තමයි මේ පටිච්ච සමුප්පන්නතාවය ගැන පෙරපසු භවයන් ගැන ඊට පස්සේ බව නිරෝධය ගැන කුසලයේ සම්බන්ධ ස්වභාවයෙන්ම අපි තුල සැක සංකා එනවා. ධර්මී මේ භාවනා කරකට ඉද දෙනවනේ ටික මං ඔය කිව්වට ආය උපදිනවද නැද්දත් කවුද දන්නේ වගේ වෙනවා. ඒක ධර්මී එක්තරා ස්ථාවරයකට යනකම්ම තියෙනවා පින්වත්නි. ස්ථාවරයකට යනකම්ම තියෙනවා. ඒකනේ පින්වත්නි ඒක නැසෙන්නේ සෝවාන් වෙද්දීනේ. ඒකයි සෝවාන් වෙනකොට ප්‍රධානතම කෙලෙසයක් විදිහට ඒක පෙන්වන්නේ. සෝවාන් වෙනකොට නැසෙන්නේ සංයෝජන තුනයිනේ. සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසය. ඒ ගතිය එන්නේ ඔයාලා තුල ධර්මීය නොපිලිගත් නිසා නෙමෙයි, සෝවාන් වෙලා නැති නිසා. ඒ සැකය කියන එක නිකම්ම අපි තුල පැන නගිනවා. ඒක ප්‍රධාන සංයෝජන 10න් එකක්. කෙන ඔබට හිතෙන්න පුළුවන් නෑ ඉතින් පොඩ්ඩක් සැකය තිබ්බට කමන්නේ. ඉතින් අපි ආයෙත් 100 පිටව. නමුත් ඒක තියන ඒක පින්වත්නි අපේ තියන ප්‍රධාන ක්ලේශාවලියෙන් එකක්. නිකම් බිරිඳ සැකයි ස්වාමියා සැකයි වගේ එක ලාමක එකක් නෙමෙයි. ආයෙ උපදිනවද දන්නේ නෑ. කලින් ඉපදිලා හිටියද දන්නේ නෑ. ඒ වගේ නිකන් එනවා. භාවනා කර කර ඉද්දිත් එනවා. පැවිද්දෙකුට පවා එනවා. ඒක ප්‍රධාන දෙයක් ඒක ජීවිතේ. එතකොට මේ ඒක සැකය ඊට පස්සේ යාතුල එනවා. අර ඥානගත වීමෙන් බැහැර වෙච්ච එක 6 වෙනි එක. මෙන්න මේ අවකාශය ඇතුලේ තමයි අර වචන ටික යොදන්නේ. මං කියාර පග්ගහ නිමිත්ත, සමාධි නිමිත්ත, උපේක්ඛා නිමිත්ත. මේක එනකොටම ඔයාලා හිතනවා නෑ මේ ටික ඇතුලේ තමයි අපේ ගොඩක් ගනුදෙනු තියෙන්නේ. එදිනෙදා ජීවිතේ මේ ටිකෙන් ඇතුලෙන් තොරව හොඳට බලන්නකෝ. මේවායින් තොරව ඔබට ගනුදෙනුවක් තියනවද කියලා. මේ වචන හය ඇතුලෙන් තමයි අපේ සියලු ගනුදෙනු ප්‍රවාහය ගොඩ නැගිලා තියෙන්නේ. ඇලුම් සහගතකමක්, ගැටුම් සහගතකමක්, මිම්මක් තමන්ව මනින, ඒක ඇතුලේ භව රාගයක්, ඒක ඇතුලේ භවය ගැන කල්පනා කරනකොට භවය ගැන ස්වභාවයෙන්ම මතුවෙන සැක සංකා සහගතකමක්, පෙර භවය, පසු භවය, මතු භවය, මේ භවය, ඒ භවයේ ගැට ගැසී ඇති පටිච්ච සමුප්පන්න රිද්මය, භවය නිරුද්ධ කරන්න පුළුවන් කියන අර්ථය, මේවා ගැන ඉත පරිච සමුපන්නතාවයේ ධර්ම ස්වභාවය, මේවා ගැන නිකාම සැක සංකා මතුවෙන කමක් අපි තුල තියෙනවා. නිකම්ම එනවා ඒක. මෙන්න මේ අවකාශයන්ගෙන් තොරව අපේ සිතට ප්‍රධාන වෙන ඔය හයෙන් ඇතුලින් ඔය හයෙන් තොරව ප්‍රධාන ප්‍රවාහයක් තියෙනවා නම් මට කියන්න. මේ සිතුවිලි ගලන රිද්මය ඇතුලේ ඔය වචන හයෙන් තොරව අපේ සිතුවිලි හැසිරෙන වෙනත් කුලකයක් වෙනත් රාමුවක් ඇත්තේ නැහැ. මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ වාසය කරන අපි අතිරේක නුවණක් හදා ගන්නවා. ඒක අතිරේක වැඩක් ඇත්තට. නුවණක් හදා ගන්නවා පග්ඝහ නිමිත්ත. මම මෙතනම නවතින්න ඕන නේද? නව එතනම නවත්තලා දානවා. සමාධි නිමිත්ත. පග්ඝහ නිමිත්ත කිව්වේ මම කුසලයේ උපද්දවන්න ඕන නේද? කියන සිතුවිල්ල උපද්දවන ඒ සිතුවිල්ල උපද්දවන එක ජීවිතේ ප්‍රකට කර ගන්නවා. දෙක මොකද්ද? සමාධි නිමිත්ත. ඒ කියන්නේ මම මෙතනම නවතින්න ඕන. මේක දිගට දිගට හිත හිත ඉන්න ඕන එකක් නෙමෙයි. එහෙනම් ඒක එතනම නවත්තලා දානවා. අබමල් රේණුවකවත් එතනින් එහාට විතර්කයක් උපද්දවන්නේ නැහැ. ආයය ඔය ගැති එනවා. ඊට පස්සේ සමාධි නිමිත්ත කිව්වේ ඒකට. උපේක්ඛා නිමිත්ත කියන්නේ, උපේක්ඛා නිමිත්ත කියලා කියන්නේ මේ මොහොතේ කවර ආකාරයක තත්වයක් වුණත් කමක් නැහැ. ඒක මොන මට්ටමේ තත්වයක් වුණත් කමක් නැහැ. පුළුවන් තරම් උපේක්ඛා සහගත වෙනවා. ඒකට පොඩි තල්ලුවක් ගන්නවා. පොඩි තල්ලුවක් ගන්නවා. මොකද්ද? ඔක්කොම ලොකු සංසිද්ධියක්. බැරෑරුම් සිද්ධියකට මුහුණ දීලා තියෙන. ආය විසඳුමක් පේන මානිකවත් නැහැ. මහා පුදුම දාඩිය. නමුත් ඔයාලා ඒකට උපකාරයක් ගන්නවා. ඔයාලා දැන් කලබල වුණාට වැඩ නැහැ. දැන් සිද්ධුවේ වෙලා ඉවරයි නේද කියලා. සිද්ධ වී නිමා වී ඇති බවට සිතුවිල්ලක් උපද්දවල සම්පූර්ණයෙන් මැදහත් වෙන්න බලනවා. ඒ මැදහත් භාවය ඉස්සර නැහැ. ගොඩාක් තවදුරටත් සිතුවිලි ප්‍රවාහය ඉතා වේගවත්ව ගලන්න පුළුවන්. නෑ මේ විදියට වුණොත් මේ විදියට මට මූණ දෙන්න ඕන, මේ විදියට මම අරබුදයට පත් වෙනවා. නෑ හරි, අරබුදයට පත් වෙනවා තමයි. හැබැයි දැන් සිද්ධ වෙලා ඉවරයි කියලා බලපු ගමන්ම ඇතුළ සිසිල් වෙන්න පටන් ගන්නවා. ඇත්තම සිද්ධ වෙලා ඉවරයිනේ. පස්සේ ඉතින් ඒකට අදාළ වෙනත් ක්‍රියාමාර්ග මොනවද තියෙන්නේ කියලා පස්සේ ඊළඟට හොදිසි කරන එක වෙනම දෙයක්. මෙන්න දැන් මේ මඳහත් මෙන්න මේ ටික තිබ්බොත් එයාට තියෙනවා ලෞකික සම්මාදිට්ඨියක්. ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා. මේ වචන තුනම තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට අදාළ විදිහට, කම්මස්සකතා සම්මාදිට්ඨියට අදාළ, ධ්‍යාන සම්මාදිට්ඨියට අදාළ විදිහට, මාර්ග සම්මාදිට්ඨියට අදාළ විදිහට, ඵල සම්මාදිට්ඨියට අදාළ විදිහට, ප්‍රතිවේක්ෂණ සම්මාදිට්ඨියට අදාළ විදිහට ඔසවා තබයි. එතකොට එදිනෙදා ජීවිතය ඇතුළේ යාට තියෙන්නේ අර අපි හය පැත්තකින් ප්‍රවාහයක් අපි තුල තියෙන්නේ. ඒ හය පැත්තෙන් ඒ ප්‍රවාහය කොහොමද ගලන්නේ, කොහොමද සිද්ධ වෙන්නේ, ඒක අපිට හිතා ගන්නවත් බෑ. පින්නවත් ඔය හය පැත්තට වඩා කතාවක් අපේ ජීවිතය ඇතුලේ නෑ. භව නිරෝධේ කරා යනවනම් එදිනදා ජීවිතය තුල ඔයාලා ක්‍රියාත්මක වෙනවනම් ඔයාලා ඉන්නේ කොතනද, ඔයාලගේ වෘත්තිය මොකද්ද, ඒවා අදාළ නෑ පින්නවත්. පුළුවන් තරම් ඔය පින්නතුල මේ වචන තුන වඩන්නකෝ ජීවිතේ. එහෙම වැඩුව කියලා කෙනෙකුට නිවන් දකින්න බෑ. නිවන් දකින්න එකට තව ගොඩක් ඒවා කරන්න තියෙනවා. හැබැයි මේක තමයි භව නිරෝධයේ හේවණල් ඕගොල්ලන්ට වැටෙන වෙලාව. භවයේ නිරුද්ධ කිරීම පිණිස, භවයේ නිදහස් වීම පිණිස ඔබට මේ වචන තුන මං හිතන්නේ නෑ ලංකාවේ කිසිම කෙනෙකුට දිනු කරන්න බෑ කියලා. එතකොට යා පළවෙනියෙන් හිතන්නේ මොකද්ද? මං කුසලයේ උපද්දවන්න ඕන නේද කියලා හිතනවා වෙනද වගේ වැඩ. පග්ගහ නිමිත්ත. මෙතනම මම නවතින්න ඕන කියලා සිතුවිල්ල ආපු ගමන් ඔගොල්ලෝ මොනව හිත හිත හිටියත් ඒක දිගුවක් විදියට යන්නේ නැහැ. සමාධි නිමිත්ත. මේ தත්ත්වයේ තුල ඇලුම් සහගත වෙන්න පුළුවන්, ගැටුම් සහගත වෙන්න පුළුවන්, සැක සංකා සහගත වෙන්න පුළුවන්. ඒ වගේම භව රාගේ මත ගලන සිතුවිලි ප්‍රවාහයක් වෙන්න පුළුවන්. අවිද්‍යාව ඇතුලේ ගොඩ නැගිච්ච தත්වයක් වෙන්න පුළුවන්. මේ කවර ආකාරයක தත්වයක් වුණත් ඒක ඇතුලේ මේ කවරාකාරයක தத்துவයක් වුණත් ඊළඟට අපි තුල මතුවෙන එකට ප්‍රතිචාර දක්වන හැඩයක්. සිතින් කයින් වචනෙන් ප්‍රතිචාර දක්වන හැඩයක් මතුවෙන. මේ සිතින් කයින් වචනෙන් ප්‍රතිචාර දැක්වීමේදී සංසුන් වෙනවා, මැදහත් වෙනවා සිතින්. මැදහත් වෙන්න උපක්‍රමයක් විදියට ඒකට තල්ලුවක් ගන්න. මැදහත් වෙන එක අමාරුයිනේ මිනිහෙකුට. ඒ මැදහත් වෙන්න යා පාවිච්චි කරන තවත් උපකාර සිතුවිල්ලක් තියෙනවා. මොකද්ද? දැන් සිදුවීම සිදුවී අවසන් බව හිතනවා. දැන් ඉතින් වෙලා ඉවරයි කියලා සිතුවිල්ලක් එහෙම උපද්දවන්න කොහොමද? භයානක බරපතල අවස්ථාවකදී වුණත්, දැන් කෙනෙකුට වෙච්ච මහ විශාල කරදරයක් ඉදිරියේ වුණත් හිතන්නකෝ. ඒකට එකපාර අපේ කෙනෙකුට කරදරයක් වුණොත් මහ පුදුම තැතිගැන්මක් අපිට ඇති වෙනවා. ඒ තැතිගැන්මත් එක්ක ඔබේ හෘද ස්පන්දනේ පවා ඉතා වේගවත් වෙනවනේ. රුධිර සංසරණේ පවා වේගවත්නේ. ඒ වේගවත් වෙච්ච ගමන්ම ඔය පින්නතුල්ලා හිතන්නකෝ, දැන් සිද්ධ වෙලා ඉවරයි, කරන්න පුළුවන් දේ ගැනයි මං අවධානය යොමු කරන්න ඕන කියලා හිතන්නකෝ. නිකාම ඇතුළ සිසිල් වෙනවා. හරියට ඇතුළ සිසිල් වෙලා යනවා. වෙලා ඉවරයි. නිකම් පින්නත්නි ලෝකයට චෝදනා කරන්න පුළුවන් දෙයක් ගැනම හිතන්නකෝ. මොකක් හරි දෙයක් කරලා මේ වෙනකොට ඒක ඔබගේ අතටම අහුවෙනවා. අහුන ගමන්ම ඔබගේ ඇගේ ඇඟ නිකං හිරි වැටිලා ගිහින් මේක නොවිය යුතු, ඇත්තට මේක නොවිය යුතු දෙයක්ම කියලා හිතමුකෝ. ඒ නොවිය යුතු දෙයක් වුණත් වෙලා ඉවරයි කියලා හිතන්නකෝ. නොවිය යුතු දෙයක් වුණත් වෙලා ඉවරයි කියන සිතුවිල්ල උපද්දවපු ගමම් ඇතුළ සිසිල් වෙන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ සීති භාව කියලා. ඇතුළ පුදුම විදියට සිසිල් වෙන්න ගන්නවා. හැබැයි ඔය මට්ටමේදී කාටවත් භවයේ නිරුද්ධ කරන්න බෑ. හැබැයි ඒක ඇතුලේ අතිශයින්ම ප්‍රියමනාප සතුටුදායක ජීවිතයක් යාට හම්බ වෙනවා. යාට ඉතා ප්‍රියමනාප සතුටුදායක ජීවිතයක් යාට ලැබෙනවා. ඒකත් ලොකු දෙයක්. දෙවෙනි කාරණේ තමයි පග්ඝහ නිමිත්ත, සමාධි නිමිත්ත, උපේක්ඛා නිමිත්ත කියන අවකාශයට අදාළව ඒ පුද්ගලයා සම්මාදිට්ඨිය තව ටිකක් උඩින් තියෙනවා. සම්මාදිට්ඨිය තවත් ටිකක් උඩින් තියෙනවා. එතකොට මේ සම්මාදිට්ඨිය ටිකක් උඩින් තියෙනකොට එයාට පේනවා පින්වත්නි, සම්මාදිට්ඨිය උඩින් තියෙනකොට එයාට මේ කුසලයේ විදියට දැන් කුසලයේ උපද්දවන්න ඕන කියලා නියට හිතුනේ. එයාට කුසලයේ විදියට මුළුමහත් දස කුසලයෙන්ම පේන්න පටන් ගන්නවා. එතකොට මේ දස කුසලයේ මත ශක්තිමත් වීමේ අදහස ඇතුලේ පැන නගින්න පටන් ගන්නවා. දස කුසලයේ මත ශක්තිමත් වීම පිණිස ජවයක් එයා තුළ ගොඩ නැගෙන්න පටන් ගන්නවා. එයාට ඒක ඇතුළේම අකුසලයේ විදියට දස අකුසලයේ පේනවා. ඒක දුරු කරන්න ඕන විදියත් පේන්න පටන් ගන්නවා. දන්න කුසලාණං උපසම්පදාය, අකුසලාණං පහනාය කියලා එකක් එයාට පේන්න පටන් ගන්නවා. අන්න ඒ මට්ටම තමයි, ඒ මට්ටමට එකතු වීමට දරන උත්සාහය තමයි මෙතන පග්ගා නිමිත්ත කියලා කියන්නේ. දැන් ටිකක් දියුණුයි. එතන සමාධි නිමිත්ත කියලා කියන්නේ අර ඕගොල්ලොන්ට පින්වත්නි ඇලීම් පදනම් කරගෙන, ගැටීම පදනම් කරගෙන, සැකසංකා පදනම් කරගෙන, බව රාගේ පදනම් කරගෙන මේ ආදි වශයෙන් අර හය පැත්තක් කරහා අපි තුල එකතු වෙන අපේ සිතේ ප්‍රවාහයන් ටිකක් තියෙනවනේ. ඒ ප්‍රවාහයන් ටිකට අදාළව ඔබ එතනම නවතින්න දරන උත්සාහය, නවතින්න ඕන කියලා සිතුවිල්ලක් උපදෝගන එතනින් යාට විතර්ක විචාර නොකර ඉන්න එයා තුළ මතුවෙන සිතුවිලි මාත්‍රේ නෙමෙයි මෙතන සමාධි නිමිත්ත කියන්නේ. මෙතන සමාධි නිමිත්ත කියලා කියන්නේ පින්වත්නි, එයා හැම වෙලාවකම උත්සාහ කරනවා සිත පුරුදු කරන්න. සිත පුරුදු කරන්න උත්සාහ කරනවා. එතකොට එයා ඒ අපි හිතමුකෝ රාගයට අදාළ ප්‍රවාහය නම් එයාට තියෙන්නේ. මෙතන නවත්තන්න ඕනේ, මෙතන විතර්ක විචාර කරන්න ඕනේ කියලා නවතිනවා නෙමෙයි. එයා අසුබයේ ඍජුව වඩන්න පටන් ගන්නවා. අන්න එතනයි සමාධි නිමිත්ත යාට හවුවෙන්නේ. දැන් හිතන්නකෝ, යා ගැටුම්කාරීව ප්‍රතිචාර දක්වන අවස්ථාවක් යෙදිලා පටිගේ පදනම් කරගෙන, දෝමනස්සේ පදනම් කරගෙන. එතකොට එයා මෙත අර මුල් කතාව එදිනෙදා ජීවිතයේදී කිව්වට ඒක ලෞකික සම්මාදිට්ඨිය අසුරු කරගත්ත මූලික තත්වයක්. හැබැයි ඒ තත්වේ නැත්තම් කොහොමත් මේ භව නිරෝධයට අදාළ ඍජු ක්‍රියාමාර්ග වලට යාට එන්න බෑ. හැබැයි මෙතනදී පින්වත්නි ඒ ශ්‍රාවකයක් කරන්නේ කුමක්ද දන්නවද? එයා බලනවා මගේ සිතුවිලි ප්‍රවාහය කොහොමද, එතනම නවත්තල විතර්ක විචාර කරන්නේ නැතුව එතනම නවත්තන්න දරන උත්සාහය වගේ මුල් තත්ත්වේ නෙමෙයි යාට තියෙන්නේ. මෙතනදී යා කරන්නේ මාතුල ගලන්නේ දෝමනස සාගත තත්ත්වේ නම් එයා මෛත්‍රිය නම් වූ අතිරේක සමාහිත බවකින් තමයි අරතත් ඒ මෛත්‍රිය නම් වූ සිතුවිලි ප්‍රවාහයකින් තමයි අරක පාලනය කරන්න හදන්නේ. අන්න ඒක ටිකක් දියුණු එක. හිතන්නකෝ පින්වත්නි, හරියට මේ අපේ ජීවිතය ඇතුළේ මේ අපිට හරි සැක සංකායනවා, පෙර භවය, මතු භවය, රෝමියෝ ගැන සැක සංකායනවා. මේක ජීවිතේ මේ භෞතිකත්වය ඇතුළේ තමයි මේ ජීවිතේ පවතින්නේ, මෙතනින් පස්සේ නෑ. මේ ලෝකේ මේ සාමාන්‍ය විද්‍යාත්මක රිද්මයක් තියෙනවා, මේ සාමාන්‍ය රසායනික සංයුතින්වල පවතින එකඟතාවයක් තියෙනවා, ඒ වගේ වෙනස්කම් ඇතුළේ තමයි මේ සමහර සිතුවිලි ගලන්නේ. රෝමියෝ ඔක්කොම කතාව ඇතුළේ එයා හිතනවා නෑ නෑ, එහෙම සිතක් කොහෙද තියෙන්නේ, එහෙම එකක් පෙර භවය, මතු භවය ඕවා ගැන විශ්වාස කර. ඔහොම එනකොට යා එතනම නවතින්න දරන උත්සාහය අර මුල් තත්ත්වේ කතා කළාට මේ තත්ත්වේදී අපි ඒක කතා කරන්නේ. මෙතනදී අපි කරන්නේ ඒ පුද්ගලයා තුළ පටිච්ච සමුප්පන්න භාවනාවක් තුළින් තමයි මේ තත්ත්වේ පාලනය කරන්න හදන්නේ. දැන් යාට එදිනෙදා ජීවිතයේදීම නෙමෙයි, මේකට වෙනම විනාඩි 20ක් විතර දවසට උදේ හවා වමනා කරනවා. ඒ එයාගේ ඒ සිතුවිලි ප්‍රවාහයට අනුව එයා ඒක අඳුන ගන්නවා. ඒ අඳුනගත් එක ඇතුලේ එයා ජීවිතේ භාවනා ක්‍රම 5ක් 6ක් තියා ගන්නවා. බහුලව බහුලව යා තුළ ඇති වෙන ස්වභාවය මේ ඔක්කොම ඇති වෙනවා යාට. යා මේක මාරුවෙන් මාරුවට පුරුදු කරන්න පටන් ගන්නවා. රාගේ බලවත් වෙච්ච තැනක අසුබේ වගේ භාවනාව ජීවිතේ පුරුත් නිකන් සාමාන්‍ය ජීවිතේ තියා ගන්නවා ඒක. දෝමනස්ස සාගතකම වැඩි නම් මෛත්‍රී සමාධිය වගේ එකක්, සිතුවිලි විතර්කවල බහුලත්වයක් තියෙනවා නම් ආනාපාන සති සමාධිය වගේ එකක්, අර සැකය කියන එක ප්‍රධාන එකක් නේ කෙලෙස් වල, ඒක එනවා නම් පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසා බලන ක්‍රමකමක්. එතකොට මේ නිකන් අර බවරාගේට අදාළ ප්‍රවාහයක්ම තියෙනවා නම් පින්වත් නී සලායතන අනිත්‍ය භාවනාව වගේ භාවනාවක්. ඊට පස්සේ අර ඔයගොල්ලන්ට අර අපි කිව්වනේද හැම වෙලාවකම නිකන් මනින මිම්මක් එනවා, ඒක ඔයාලගේ ඇතුලේ පුද්ගල බවට අදාළ මනින මිම්මක් එනවා, ඒක ඔයගොල්ලන්ගේ ප්‍රධාන කෙලෙස් ප්‍රවාහයක් කියලා කිව්වේ. ඒ ගතියම වැඩියෙන් වැඩියෙන් මොකද නිකන් තමන් අර ඔෆිස් වල වුණත් එහෙම තමන් නිකන් උස්සල තියන්න හදනවා, තමන් ඔසවා තබන්න හදනවා, මේ අනිත් අය අතර තමන් විශේෂයි කියලා පෙන්නන ඒක ඒක තේරුම් ගන්නවා. තේරුම් ගරගෙන එයා ඒකට අදාළ මේ පින්වත්නි අනත්ත් සංඥා වගේ භාවනාවක් ඔන්න ඔය වගේ භාවනා නිකන් තමන්ගේ ළඟ මේ විකල්ප හයක් විතර තියාගෙන ඒක හයෙන් මාරුවෙන් මාරුවට ටික ටික කරනවා. ඇයි දැන් අර ප්‍රවාහයන් හයයිනි තියෙන්නේ ප්‍රධාන වශයෙන්. ඒ හයට ඒ හයෙන් වෙන්වම වෙනත් කිසිම ප්‍රවාහයකුත් අපේ සිත තුළ උද්ගත වෙන්නේ නැහැ. නිසා නිකන් තියාගන්නවා හයක්. ඒ හය නිකන් මාරුවේ මාරුවට කරනවා. ඉතින් යාට පුළුවන් තමන්ව ප්‍රතිවේක්ෂණ කරලා බලන්න මේ දවස්වල මගේ හිත කොහොමද කියලා. එතකොට යාට ප්‍රකටව පේනවා යාගේ කෙලෙස් ධාරාව. ඒකට අදාළව පුංචි වැඩිවීමක් තියාගන්න. අන්න දැන් සමාධි නිමිත්ත කියන්නේ ඔන්න ඔය විදියට යාට එදිනෙදා ජීවිතය ඇතුලේ අර මුලින් කියපු විදියට කුසලයේ උපද්දවන්න ඕනේ නේද කියන සිතුවිලි මාත්‍රේ විතරක් නෙමෙයි තියෙන්නේ. මෙතනින් එහාට මං විතර්ක ਵਿਚාර නොකර මෙතනම නවතින්න ඕනේ නේද කියලා සමාධි නිමිත්තට අදාළ ස්වල්ප එදිනෙදා ජීවන චර්යාවක් නෙමෙයි තියෙන්නේ. එතන උපේක්ඛා නිමිත්ත කියලා කිව්වේ මඳහත් බවට උදව්ව ගන්න වෙලා විවරයි දැන් කියලා බලන සිතුවිලි මාත්‍රේ විතරක් නෙමෙයි තියෙන්නේ. ඊට වඩා දෙයක් දැන් එයාට තියෙනවා. ඊට වඩා දෙයක්. මෙතන උපේක්ඛා නිමිත්ත කියලා කියන්නේ මෙතන මඳහත් බව කියලා කියන්නේ බින්වත්නි යා හැම වෙලාවකම හේතුඵල වශයෙන් දකිමින් තමයි මඳහත් වෙන්නේ. හේතුඵල වශයෙන් එයා දකිනවා. හේතුන් නිසා උපන් ඵල ධර්ම ටිකක් තියෙන්නේ. ඒවා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ස්වභාවයක් තියෙන මේ தත්ත්වේ කොයිතරම් අමිහිරි කටුක අවස්ථාවක් වුණත් මේකට මොකක් හරි හේතු ටිකක් ගැළපිලා තියෙනවා. මේක ඇතුලේ යට ගියපු කතාවක් තියෙනවා කියලා. එතකොට යා ඔෆිස් එකේ වුණත් නිකන් අමනාපකමක් මොකක් හරි ගැටුම්කාරී බවක් විශාල ගැටලුවක් ඇති වෙනකොට යා හැම වෙලාවකම ඒ ඵලයේ ඉස්සර අඩිය පස්සට අරගෙන ඒක ඇතුලේ හේතු ගවේෂණයකට එකතු වෙනවා. හේතු දෙස බලන්න පුරුදු වෙනවා. මෙහෙම තත්ත්වයක් උද්ගත වීම පිණිස බලපාපු මොනවාද දුර්වලතා, මොන වගේ හේතුද මේකේ තියලා අර හේතු විශ්ලේ. එතකොට පුදුම ඒ අරබුදේ නැහැ මොකක්වත්. එයාට තේරෙනවා මේ හරි සැහැල්ලු වෙන්නේ මේක අරන් තියෙන්නේ ප්‍රතිචාර දක්වන්නේ සෑයි. එයාට හිතෙනවා මේක ඵලය, මේක ඇතුලේ හේතු තියෙනවා. මොනවද හේතු කියලා විමසන්න පටන් ගන්නවා. මොනවද මේකට බලපාපු හේතු කියලා විම. එතකොට එයාට හේතු ගොඩක් පේන්න ගන්නවා. එයා බලන්නේ හේතු ටික වෙනස් කරලා ආයේ මෙබඳු තත්වයක් උද්ගත නොවීම පිණිස ස්ථාවරත්වයකට යන්න තමයි උත්සාහ කරන්නේ. අන්න හේතුඵල වශයෙන් ඉස්සල්ලා අපි බැලුවේ මොකද්ද? උපේක්ෂා නිමිත්ත පිණිස එයා බැලුවේ මෙතනම නවතින්න ඕන. ඇයි නවතින්න ඕන? මෙතනම නවත්තලා දාන්න ඕන වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒක සිද්ධ වෙලා ඉවරයි. එනිසා මම මැදහත් වෙන්න ඕන. මේක කොච්චර මිහිරි වුණත් අමිහිරි වුණත් කොයිතරම් තත්වයක් වුණත් මේක ඇතුලේ උද්දාමයකට හෝ අතිශය අසහනයකට මා නොයා යුතුයි. දැන් ඒ සිද්ධ විය යුතු දේ සිද්ධ වී අවසාන එක කිසිවෙකුටවත් වෙනස් කරන්න බෑ නේද කියලා දැකලා ඒ සිතුවිලි මාත්‍රින් මැදහතුන දැන් එහෙම නැහැ. ඊට වඩා දියුණුයි. එයා තුළ මේ හය පැත්තෙන් කෙබඳු පැත්තකින් සිතුවිලි ප්‍රවාහයකට ආව වුණත් එයා හැම වෙලාවකම ඒකේ හේතුඵල වශයෙන් බලනවා. මේ ඵලය මේ දැන් තත්වය මම මැදහත් යුත්තේ හේතු දෙස බලලා කියලා. එයා හේතු කීපයක් එයා බලනවා. එතකොට හේතු දකින්න යා තුළ මැදහත්කමක්. ඔන්න දැන් ටිකක් උඩයි. පග්ගහ නිමිත්ත, සමාධි නිමිත්ත, උපේක්ඛා නිමිත්ත ටිකක් උඩයි. ඔන්න ඔය මට්ටම ටිකක් හොඳයි. මේකෙම තියනවා කම්මස්සකතා සම්මාදිට්ඨියට අදාළ ඕසවා තැබීමක්. කම්මස්සකතා සම්මාදිට්ඨියට. එතකොට යා බලනවා මේ මම කුසලයේ උපද්දවන්න ඕන පග්ගහ නිමිත්ත, මං කුසලයේ උපද්දවන්න ඕන. එතකොට කුසලයේ වනාහි කුමක්ද? කුසලයේ වනාහි පින්වත්නි තම තමා තුළම අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙලට එකතු වීම කියලා දකිනවා. ඒක තමයි මම උපද්දවන්න ඕන කියලා කුසලයේ පේනවා. එතන සමාධි නිමිත්ත කියලා කියන්නේ එයා ඇත්තටම සමාහිත බවට එකතු වෙලා ඒක ඇතුලේ ආනිඤ්ඤාභි සංස්කාරයන්ගේ රැස්වීමක් තියෙන ඒකත් භවයටයි උදව් කරන්න කියලා බලන්න පුරුදු වෙනවා. ඒකත් භවයටයි උදව් කරන්න කියලා දකින්න එයා පුරුදු වෙනවා. දැන් ටික තවත් දියුණුයි. එයා සමාධි නිමිත්ත විතරක් නෙමෙයි සමාධි නිමිත්ත තුල නැස් වෙන අபிසංස්කාරයන් උද්දකිමින් වාසය කරන්නේ. අபிසංස්කාරයන් උද්දකිනවා. එතකොට දැන් මේ විදිහට අර හැම වෙලාවකම කුසලයේ උපද්දවන්න ඕන බවත් කුසලයට සමවදින්න ඕන බවත් කුසලයේ පිළිබඳ මැදහත් වෙන්න ඕන බවත් පග්ගා නිමිත්ත සමාධි නිමිත්ත උපේක්ඛා නිමිත්ත කියන ඒක ඇතුලේම රැස් වෙන අபிසංස්කාරات පේනවා. කුසලයේ උපද්දවන්න ඕන කියනකොට අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත බව තමයි අග්‍ර කුසලයේ කියලා දකින්නවා. එතකොට මේ සමාධි නිමිත්ත තුල රැස් වෙන කර්මයයි දකින්නේ. මම මේ කොයි විදියට සමාහිත බවක් වැඩුවත් මේක ඇතුලේ මට සංස්කාරයක් රැස්වලා නැවත නැවත භවයමයි හැදෙන්නේ නේද කියලා දකින්නවා. එතකොට ඒ විදියට රැස් වෙන සංස්කාරය ගැන තමයි මඳහත් වෙන්නේ උපේක්ඛා නිමිත්ත. සංස්කාර ගැනයි දැන් මඳහත් වෙන්නේ. ඔන්න ඔය විදියට බලනකොට ඒ බලන ශ්‍රාවකයා තුල තවත් දියුණුයි. කම්මස්සකතා සම්මා දිට්ඨියට අදාළව පග්ඝා නිමිත්ත සමාධි නිමිත්ත උපේක්ඛා නිමිත්ත වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේකේ තියෙනවා ධාන සම්මා දිට්ඨියට අදාළ කෑල්ල. සමාධිටි ඉතා ප්‍රධාන පරිච්ඡේදයක් තමයි ධාන සම්මා දිට්ඨිය. ඒකට අදාළ මේ පග්ඝා නිමිත්ත කියලා කියන්නේ කොහොම හරි බලනවා කුසලයේ විදියට යාට පේන්නේ ලෝකෝත්තර මට්ටමේ කුසලය. ඒ ලෝකෝත්තර මට්ටමට උපකාර කරන කුසලයේ මොකද්ද? යටත් පිරිසින් පළවෙනි ධ්‍යානෙවත් උපදවා ගැනීම. අන්න දැන් යාට පග්ඝා නිමිත්ත විදියට පේන්නේ පළවෙනි ධ්‍යානෙවත් උපදවන්න ඕන කියලා. ඒක තමයි ධ්‍යාන. එතකොට එයා බලන්නේ මෛත්‍රී භාවනාව අරව මේවා කරන්න නෙමෙයි කොහොම හරි මේ භාවනාවට එකතු වෙලා නීවරණ ටික ඔක්කොම මැඩපවත්වලා පළවෙනි ධ්‍යානෙට අදාළ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ලක්ෂණ පහට එකතු වීම තමයි සමාධි නිමිත්ත කියන්නේ. එයා ඒ කියන්නේ පග්ඝා නිමිත්ත කියන්නේ පළවෙනි කුසලයේ උපද්දවන්න ඕනේ. එයාට කුසලයේ විදියට පේන්නේ මෙහි දානි හන්දක් පූජා කරන එක, හාඳුරොන්ට සංඝෝපස්ථාන කරන එක, සිවුරක් පූජා කරන එක වගේ පොඩි තත්ත්වයන් නෙමෙයි පින්වත්නි. එයාට කුසලයේ විදියට පේන්නේ යටත් පිරිසින් පළවෙනි ධානයවත් මං උපද්දවන්න ඕනේ නේද? ඒක තමයි කුසලය. කුසලය අතර අග්‍රදේ විදියට එයාට එක පේ. එයාට නිකම් මේ සාමාන්‍ය ලෝකේ කතා කරන කුසල්පේ නැයි ධාන සම්මා දිට්ඨියට අදාළනේ පග්ඝා නිමිත්තයි සමාධි නිමිත්තයි උපේක්ඛා නිමිත්තයි හැදෙන්නේ. එතකොට ඒකේ එතකොට සමාධි නිමිත්ත කියලා මෙතන කතා කරන්නේ අර මුලින්ම අපි ඔෆිස් එකේදී පාවිච්චි කරද්දී සමාධි නිමිත්ත කියලා කිව්වේ මේක මෙතනම නවත්තන්න ඕනේ. මෙතනින් එහාට විතර්ක විචාර කරන එක වැඩක් නැහැ කියන එක. හැබැයි මෙතන ඒ වගේ පොඩි කෑල්ලක් නෙමෙයි ගන්න. මෙතන ගන්නේ සමාධි නිමිත්ත කියලා මේක ඇතුලේ මම යටත් පිරිසෙන් පළවෙනි ධ්‍යානෙවත් උපද්දවන්න ඕන. මට බුද්ධානුස්සතිය, ඒ කියන්නේ මේ මෛත්‍රියද වඩන්නේ ආනා මට වැඩන්නේ ඒවා. මට මේකෙන් පළවෙනි ධ්‍යානෙ හදන්න පුළුවන්ද? ඒක තමයි යාගේ ප්‍රධාන සාකච්ඡාව. එයාට හුස්ම රැල්ල දිහා දිගට ගන්නවද කෙටි නෑ. ඒක නෙමෙයි අප බලන්නේ. මට කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් වලින් වෙන් වෙලා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත අවස්ථාවට එකතු වෙන්න පුළුවන්ද? ඒක තමයි අප බලන්නේ. ඇයි යාට සමාධිය විදියට පේන්නේ ඒක? එතකොට උපේක්ඛා නිමිත්ත කියලා කියන්නේ යා බලනවා මේ සමාධිමත් සිත පවා සමාධියට අනුව මනසිකාරය කරනකොට ඇති වෙලා නැති වෙලා යන නිසා මේක ගැනත් මම මැදහත් සිතින් වාසය කරන්න ඕන නේද කියන එක තමයි උපේක්ඛා නිමිත්ත කියන්නේ. ඔන්න ඔය විදියට බලනකොට එයා තුල ධාන සම්මා දිට්ඨියට අදාළ පග්ඝා නිමිත්තද සමාධි නිමිත්තද උපේක්ඛා නිමිත්තද වැඩෙන්න පටන් ගන්නවා. දැන් තව ටිකක් එයා ඔසවා තබනකොට දැන් එයා තව ටිකක් එයා මේක ඔසවා තබනකොට එයා මාර්ගයට අදාළව විමසනවා. යන්නේ එයාට දැන් පේන්නේ ධාන සිතත් ධානයත් නෙමෙයි කුසලයේ විදියට පේන්නේ. කුසලයේ උපද්දවන අර්ථයනේ පග්ඝා නිමිත්ත කියන්නේ. දැන් යාට කුසලයේ විදියට පේන්නේ සෝතාපන්න ඵලය. සෝතාපන්න ඵලය. එතන සමාධි නිමිත්ත කියලා කියන්නේ සෝතාපන්න වීම පිණිස, සෝවාන් වීම පිණිස එයා පින්වත්නි, එයාගේ ජීවිතය තුළ අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් දැකීමට එහාට ගින් එයා දකිනවා අනාත්මයමයි දකින්න ඕනේ. අනත්තානුපස්සී විහරණයයි එතන සමාධි නිමිත්ත කියන්නේ. උපේක්ඛා නිමිත්ත කියලා කියන්නේ මේ අනාත්මී වඩනකොට පවා හටගන්නා වූ ස්කන්ධ ටික බිඳී යන ආකාරය දකිමින්, ඒ කියන්නේ අනාත්මී වඩනකොට ඇතිවෙන ස්කන්ධ ටික ගැන පවා මම මැදහත් වෙන්න ඕන කියලා දකින එක තමයි එතන උපේක්ඛා නිමිත්ත කියන්නේ. ඔන්න ඔය විදියට වැඩුවොත් එදිනෙදා ජීවිතයත් හරි ලස්සනයි. මේ අන්තිම කැලට එනකොට භව නිරෝධයට අදාළ කතාවත් ශක්තිමත්. ඔන්න ඔය ටික බඩාගෙන ඉස්සරහට ආවද බල පොඩි කාරණා ටිකක්. හැබැයි සම්මා දිට්ඨියත් පියවරෙන් පියවරට උඩට ඇවිල්ලා ඒකට අදාළ ගුණධර්ම ටිකෙන් ටික එසවිලා භව නිරෝධයට අදාළ අවශ්‍ය අධ්‍යාත්මියත් පෙළ ගැහිලා දෙය දුක ඉවර කරනවා. එබඳු දුකේ නිමාවක් පිණිස මේ හෝරාවක දේශනාව උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවේ දායකත්වයේ දර්ශන අලහකෝම් මහත්මයා, තුෂාරී ජයසේකර මහත්මියත් දරලා තිබෙනවා. ඇත්තටම මේ දේශනා දියුණු කරන කෙනෙකුට මේවා පුංචි කාරණා වුණාට ගොඩාක් උදව් කරනවා. ඒවා දෙපාරක් තුන් පාරක් අහනකොට තමයි ඒවා මනසට ලස්සනට පෙළ ගැහෙන්නේ. නමුත් මේ ටික ගුණධර්ම අමාරු නෑ. සමහර අය දෙනවා ජීවිතේ අසාර්ථකයි කියලා. බලන්නකො පින්වත්නි, මේ වචන තුන ඇතුලේ සාර්ථකත්වයට අදාළ විමර්ශනයක් මයි මුලින්ම කළේ. ඒක ඇතුලේ තමයි භව නිරෝධයට අදාළ අවසානික අවකාශයට එකතු වෙන්නේ. ඒ බඳු එකතු වීමට දර්ශන අලහකෝන් මහත්මයාටත්, තුෂාරී දයසේකර මහත්මියටත් මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දර්ශන අලහකෝන් මහත්මයාගේ පරලෝ සැපත් පියතුමන්ට, තුෂාරි ජයසේකර මහත්මියගේ පරලෝ සැපත් දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවය සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා, සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම ඥාතීන්ට මේ කුසල් හේතුපකාර වේවා. ඔස්ට්‍රේලියාවේ පදිංචි කුළුණී අලහකෝන් දියණියටත්, අදිජ අලහකෝන් පුතාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනී වේවා. මේ බුද්ධ ශාසනයම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ දෙමව්පියන්ටත් ආශිර්වාද කොට තිබෙනවා. ප්‍රඥා නාලිකාවේ සභාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයටද ආශිර්වාද කොට තිබෙනවා. ඒ වගේම දර්ශන අලහකෝම් මහත්මයාටත්, තුෂාරි ජයසේකර මහත්මියටත්, රැස්සුණා වූ සියලු දෙනාටත්, ධර්ම ශ්‍රවණී කළා වූ සියලු දෙනාටත් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.